ගරු උද්දික ප්‍රේමරත්න ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
සුදී, මීට පෙර කතා කරපු අමාත්‍ය මන්ත්‍රීවරයා සේම අනුරපී දර්ශන යාපා මන්ත්‍රීවරයා සමයන අමාත්‍යවරයා බොහෝ දිනක් ජනමාධ්‍ය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරා. ඒ සියලු අදහස් සමග මමත් එකඟයි. විශේෂයෙන් අනුරපී දර්ශන යාපා මන්ත්‍රීවරයාගේ යෝජනා සහ අදහස් සම්බන්ධව මම පැහැදිලිවම එකඟයි. විශේෂයෙන් ජනමාධ්‍යයේ බහු අයිතිවාසිකම තියෙන ඕනේ ජනතාවට, සියයට වැඩි ප්‍රමාණයක් ජනතාවට අයිතිවාසිකම තියෙන විදිහට ඒ වැඩසටහන් සහ නීති රීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ජනමාධ්‍ය තුලින් රටක ජනතාවගේ දරු පරම්පරාවක ඊළඟ පරම්පරාවගේ විඥානය සහ දැනුම අනාගතය පිළිබඳ දකින විදිහ ඒ සියලු දේවල් තීරණය කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපේ රටට ආවේනික වූ ක්‍රමවේද වලට හානි නොවී අපේ රටේ ඊළඟ පරම්පරාව ගැන හිතලා ජනමාධ්‍ය විසින් ජනමාධ්‍යයට අවශ්‍ය කරන නීති විශේෂයෙන් සම්පාදනය කර යුතුයි කියන එකයි මගේ අදහස. ඒ වගේම ජනමාධ්‍යයට අදාළ වෙනවා මේ Facebook. ඒ සඳහා පැහැදිලිවම නීති රීති අවශ්‍යයි. අපිට ඉස්සරහට යන්න බැරි වේ මං හිතන්නේ රටක් විදිහට. අපේ රටකට ඕන කරන වැදගත් දරු පරම්පරාවක් අනාගතයේ අපිට ඉඳීද නැද්ද කියන සැකයක් තියෙනවා මේ සමාජ ජාලා වෙබ් අඩවිය අපි පාවිච්චි කරන විදිහත් එක්ක. ඒ නිසා ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරේ නැත්නම් අපේ දරු පරම්පරාව විශේෂයෙන් ඊළඟ පරම්පරාවට වෙන හානිය ප්‍රබල ලෙස බලපාන විශේෂයෙන් හුඟක් තැන්වල මම දැකලා තියෙනවා දෙමෝපියෝ දරුවන්ගේ අතට මොබයිල් ෆෝන් එක දෙනවා තමන්ට තියෙන කරදරෙන් බේරෙන්න. මම හිතන්නේ හයි රෙසලූෂන් තියෙන ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් දරුවෝ පාවිච්චි කරපුවාම ඒකේ ලොකු බලපෑමක් අපේ රටට සිද්ධ වෙනවා. ඒක මේ වෙලාවේ මම හිතන්නේ වෙමින් පවතින තත්වයක්. ඒ නිසා ජනමාධ්‍ය සම්බන්ධව නව නීති රීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය බවයි නව මන්ත්‍රීවරයෙක් විදිහට මගේ අදහස. අද දවසේ අමාත්‍යාංශ කිහිපයක් මෙතන වැශිෂ්ඨ වලට විවාදයට වාචනය වෙනවා. ඒ අතරින් මට වැදගත් සහ මගේ කියලා කතා කරන්න පුළුවන් මට අයිතිවාසිකමක් තියෙන සිනමා කර්මාන්තේ සම්බන්ධව මා කතා කළ යුතුමයි. මීට පෙර සිනමා කර්මාන්තය තිබ්බේ ඇත්තරම සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. මේ වෙනකොට සිනමා කර්මාන්තය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට අරගෙන තියෙනවා. කිහිප වතාවක් මම හිතන්නේ විවිධ අමාත්‍යාංශ යටතට සිනමා කර්මාන්තය අරගෙන තියෙනවා. මම හිතන්නේ මුල් කාලේ ලෝකේ පළවෙනි අග්‍රා අමාත්‍යවරිය ඉන්න කාලේ එතුමිය යටතේ තමයි සිනමා කර්මාන්තය තිබිලා තියෙන්නේ. ෆයිනෑන්ස් මිනිස්ට්‍රියගේ යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ තමා සිනමා කර්මාන්තය තිබිලා තියෙන ඉතිහාසය ගත්තහම සිනමා කර්මාන්තයෙන් උපයපු මුදල් ට්‍රෙෂරියකට පවා බැර කරලා තියෙනවා ඉතිහාසයේ. එහෙම මුදල් උත්පාදනය කරපු ඉතිහාසයක් තියෙන කර්මාන්තයක් තමයි අද වෙනකොට චිත්‍රපටිශාලා 50ක විතර අපේ රට ඇතුලේ ප්‍රදර්ශනයට සීමා වෙලා තියෙන්නේ. මුල් කාලේ 365ක් චිත්‍රපටිශාලා තිබ්බ සිනමා කර්මාන්තය ඊට පස්සේ චිත්‍රපටිශාලා 145ක් බවට පරිවර්තනය වෙලා කළු ජූලිය වගේ දේවල් වලින් පස්සේ දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක නැවතත් චිත්‍රපට පෙන්වීමට අවශ්‍ය ශාලා තියෙන්නේ 50ක් වගේ ප්‍රමාණයක්. පහුගිය කාලේ අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉන්නකොට සිනමාව කර්මාන්තයක් යටතට ගන්න කැබිනට් පත්‍රිකාවක් දාලා කර්මාන්ත අමාත්‍යවරයා විදිහට විමල් වීරවංශ ඇමතුමා ඉන්න කාලේ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයෙන් එකඟතාවය ලැබුණා. මේක සිනමාව කර්මාන්තයක් විදිහට කර්මාන්තයක් යටතට ගන්න ඒ සියලු කර්මාන්තයට හිමි අයිතිවාසිකම් සිනමාවට ලබා දෙන්න කියලා. අවසනාවකට තාමත් ඒක ගැසට් කරලා නැහැ. ඒ නිසා ලොකු අර්බුදයකට මේ වෙනකොට සිනමා කර්මාන්තයේ මුහුණ දීලා තියෙනවා. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙතන ඉන්න නිසා මම එතුමාට මතක් කරනවා ඒ ක්‍රියාවලිය කඩිනම් කරලා දෙන්න කියලා, මේ මුහුණ පාන ගැටලු නිරවුල් කරගන්න අවම වශයෙන්. මොකද සිනමා ශාලා තියෙන්නේ පළාත් පාලන ආයතනයේට. පළාත් පාලන ආයතන වලින් තමයි සිනමා ශාලාවලට සියලු ප්‍රතිපාදන දෙන නිසා ටැක්ස් ඔක්කොම බලන්නේ ඒගොල්ලෝ. මම හිතන්නේ පහුගිය කාලේ මේ සිනමා කර්මාන්තයේ තිබ්බ ටැක්ස් අඩු කරලා රිලීස් කරලා සිනමා කර්මාන්තයේ නගා සිටුවීමට වැඩපිළිවෙලක් සකස් කරලා තිබ්බා. නමුත් ඒක නැවත මංගල සමරවීර අමාත්‍යවරයා ආවට පස්සේ මං හිතන්නේ ඒක නැවත බදු අය කිරීමේ ක්‍රියාවලිය ඇතුළත් කරා. මං හිතන්නේ අද වෙනකොට තියෙන ප්‍රශ්නෙත් එක්ක විවිධ සිනමා ශාලාවල් වල ටිකට් වලට අය කරන ටැක්ස් එක විවිධ ගණන් වලට ඒගොල්ලෝ අය කරනවා සිනමා ශාලාවල නෙමෙයි පළාත් පාලන ආයතනවල මේ ජායල පැත්තේ සිනමා ශාලාවක් මේ වෙනකොට සීල් තියන්න බව පෙළඹිලා තියෙනවා ඒගොල්ලන්ට ටැක්ස් එක ගෙවා ගන්න බැරුව. ඒ නිසා මේ ගැසට් කිරීම කඩිනම් කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. සිනමාව කර්මාන්තයක් විදිහට පිළිගත් රටවල් වල තමයි සිනමා කර්මාන්තය අද වෙනකොට ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. අපි ආසියාතික කලාපේ ගත්තොත් දැවැන්තම සිනමා කර්මාන්තය තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ සිනමා කර්මාන්තයෙන් ඉන්දියන් රුපියල් බිලියන 183ක විදේශ ආදායමක් ඉන්දියාවට ලැබෙනවා. දැන් අලුතෙන් ගත්තාම මේ OTT platform over the top කියන platform වල ඒවා මේ පහුගිය කොරෝනා කාලේ සෑහෙන වර්ධනය වුණා. Netflix, Amazon වගේ අපි digital තාක්ෂණය ඔස්සේ සිනමාව ප්‍රවර්ධනය කිරීමේදී ඒකෙදිත් ඉන්දියාවට ඉහළ ආදායමක් ලැබෙනවා. මේ වෙනකොට ඩොලර් මිලියන 823ක් ඉන්දියාවට ආදායම ලැබෙනවා සිනමා කර්මාන්තයෙන්. ඒක මේ ඒකේ වගුව එන්නෙන් ඉහළට යන්නේ. එන්නෙන් ඉහළට යන්නේ. ඒගොල්ලෝ ටාගට් එකක් තියාගෙන ඒගොල්ලෝ සැලසුමක් ඇතුව තමයි ඒගොල්ලන්ගේ කර්මාන්තේ ගොඩ නගන්නේ. මේ වෙනකොට අපි මුලින් දැක්කේ හින්දි සිනමාව තමයි ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියාවට ආදායම ලැබුණේ 30%ක විතර විදේශ ආදායම්. නමුත් දැන් දකුණු ඉන්දියා සිනමාව තෙලුගු මලයාලම් කන්නඩා සිනමාව 60%කට වඩා නිෂ්පාදන රට ඇතුලේ ඉන්දියාව ඇතුලේ කරමින් පවතිනවා. ඒගොල්ලෝ දකුණු ඉන්දියා සිනමාව ගොඩනගන්න ටාස්ක් ෆෝස් එකක් හැදුවා. ටාස්ක් ෆෝස් එකක් හදලා සිනමාව ලෝකේ පුරාම ප්‍රවර්ධනය කරලා අද වෙනකොට ගවර්න්මන්ට් එකෙන් ඒක විඩ්‍රෝ කරලා තියෙනවා. මං කියන්නේ එවැනි සැලසුමකට අපේ සිනමා කර්මාන්තය ගෙනියන්න පුළුවන්. මේ එන්ටර්ටේනින් බිස්නස් එක අපිට ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපේ රටට ලොකු විනිමය ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් අය කර ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට අපිට ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන සැලසුම් සියල්ල අපේ නිර්මාණකරුවන් ළඟ තියෙනවා. සිනමා කර්මාන්තයේ විදිහට අපි කොහොමද මේක ලෝකයට ප්‍රවර්ධනය කරන්න කියන අවශ්‍ය කරන නව සැලසුම් අපි ලබලා දෙන්නම් අපේ අමාත්‍යවරුන්ට. අපිට ඒ සඳහා අවස්ථාව ලබලා දෙන්න. ඒ අවස්ථාව ඇතුලේ අපේ රටේ සිනමා කර්මාන්තය විදිහට ගොඩනගන්න අපි අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරමු. ඒ වගේම මහා මාර්ග සම්බන්ධව අමාත්‍යාංශයේත් මෙතන කතිකාවතර ගන්නවා. ඒ සම්බන්ධව තියෙන්නේ මන්ත්‍රීවරයෙක් විදිහට මට තියෙන වෙනස් අදහසක්. මගේ අදහස තමයි මන්ත්‍රීවරු විදිහට ගමේ පාර හදන්න මන්ත්‍රී බාර ගන්න ඕනේ නැහැ. ගමේ පාර හදන්න මන්ත්‍රී බාර ගන්නේ පාර හදලා ඉවර වෙලා පාරේ මුල බෝඩ් එකක් දාලා පාර විවෘත කරන්න. ඒ විවෘත කරාට පස්සේ බෝඩ් එකේ නම තියෙනවා මේ මන්ත්‍රීවරයා තමයි පාර හැදුවේ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මන්ත්‍රීවරයෙක් පාරවල් හදන්නේ නැහැ. අවශ්‍ය නැහැ. මන්ත්‍රීවරයෙක් කියලා කියන්නේ මුළු රටේම මිනිසුන්ගේ ඡන්දය සහ ඒ ඡන්දෙත් එක්ක දෙන බලාපොරොත්තුව මන්ත්‍රීවරයාගෙන් ඊට එහා දෙයක් මිනිසුන්ට අපි ලබා දිය යුතුයි. ඒ නිසා පාරවල් හදන තැනට මන්ත්‍රීවරයෙක් සීමා වෙලා මන්ත්‍රීවරයාගේ තියෙන වටිනාකම් පල්ලෙහාට දාගන්න එපා. ඒක ගොඩනගන්න මාර්ග සංවර්ධන අධිකාරියට බාර දෙන්න. තමන්ට අවශ්‍ය කරන ඡන්දය ලබා ගන්න ගමේ පාර මතින් තමන්ගේ ඡන්දය ගොඩනගා ගන්න තවදුරටත් ඉස්සරහට යන්න උත්සාහ කරන්න එපා. ඒක හරි පරණ ක්‍රමයක්. ඒ ක්‍රමයට සමු දෙන්න. ප්‍රවාහනේ පාරවල් කියලා කියන්නේ රටේ අනිවාර්ය දෙයක්. මේ පාර්ලිමේන්තුවට එන පාරවල් කොච්චර කැඩලා තියෙනවද අද වෙනකන්. ඒ නිසා අපේ රටේ පාරවල් කැඩෙන එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා පාරවල් හදලා ඉවර කරමු අපි. පාරවල් අවුරුදු 30ට 35ට 40ට ආයි කැඩෙන්නේ නැති වෙන්න හදමු. අවුරුදු 5ට සැරයක් පාරවල් හදන විදිහට පාරවල් හදන මන්ත්‍රීවරු විදිහට තවදුරටත් ගමට යන්න එපා, ඉදිරියට යන්න එපා. මිනිස්සුන්ව වෙනස් කරන්න උත්සාහ කරන්න. මිනිස්සුන්ට කියන්න අපි පාරවල් හදන මන්ත්‍රීවරු නෙමෙයි, අපි මානව සමාජය ගොඩනගන හියුමන් රිසෝස් එක ගොඩනගන මන්ත්‍රීවරු විදිහට අනාගතයට නායකත්වයේ දෙන්න. මං හිතන්නේ ඒක තමයි විය යුත්තේ. බැකෝ එක උඩ නැගලා බැකෝ එකේ කාර්ය අවසන් යන්න අවශ්‍ය නැහැ මන්ත්‍රීවරයෙක්. බෝඩ් එක අරින්න අවශ්‍ය නැහැ මන්ත්‍රීවරයෙක්. ඒ ගමේ පාර කැඩිලා නිසා තමයි මිනිස්සු කියන්නේ පාර හදන්න කියලා. නමුත් පාර කැඩෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. පාර නෙමේ රටේ ප්‍රධානම දේ. මන්ත්‍රීවරයෙක් විසින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ පාර නෙමේ. ඊට වඩා අධ්‍යාපනික වශයෙන් රහ මානව වර්ගයා ගොඩනැගීම තමයි මන්ත්‍රීවරයාගේ වගකීම විය යුත්තේ. එතකොට තමයි අපිට ලෝකේ ජය ගන්න පුළුවන්.
අවසන් කර ගමන්තුමා.
අපි ඉන්දියාව ගැන අපි කතා කරනවා. ඉන්දියාව මීට කලින් අපි දන්නවා අපි පොඩි කාලේ ඉන්දියාව පිටින් කිසිම නිෂ්පාදනයක් රට ඇතුළට ගෙනාවේ නැහැ. අපේ වයස අවුරුදු 10-15
කාලේ.
ඒගොල්ලන්ට ඒගොල්ලෝ සබන් වලට හරිම ආසයි. ඒ කාලේ ඒගොල්ලන්ට සබන් නැති නිසා. නමුත් අද අපි ලක්ස් වගේ සබන් ජාති අපේ රටවල් අපි පාවිච්චි කරනවා ඉන්දියාව නිෂ්පාදනය කරන. ඒ නිසා දීර්ඝ සැලසුමකට රට ගෙනියන්න කියන එක තමයි අපේ නායකයෝන්ගෙන් ඉල්ලා හිටින තියෙන්නේ. සූති.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. මීළඟට ගරු චරිතේරත් මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අද මේ අයවැය කාරක සභා විවාදෙදී විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශෙත් ජනමාධ්‍ය අමාත්‍යංශෙත් සාකච්ඡාවට භාජනය වෙන අවස්ථාවේ යම් අදහසක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ ජනමාධ්‍ය ශේත්‍රයේ සම්බන්ධව මගේ වැඩි අවධානය දෙන්නේ මේ ශේත්‍රය අපේ රටේ ඉතාමත්ම වැදගත් ශේත්‍රයක් විදිහට අපි කවුරුත් පිළිගන්නවා. විශේෂයෙන් අපි ජනමාධ්‍ය සම්බන්ධව අලුතෙන් හිතන්න වෙන තැනකට රට ඇවිල්ලා තියෙනවා. මේක මම කියන්නේ ජනමාධ්‍ය සම්බන්ධව අද අපේ රජයේත් ඒ වගේම අපේ රටෙත් සමහර සිතීම හුඟක් පරණයි කියලා හිතෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගැන කතා කරන්න ඉස්සර මට හිතෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් තියෙනවා අපේ රටේ නීති රෙගුලාසි හැදීම සම්බන්ධව ලොකු ලැක් එකක් තියෙන ශේත්‍රයක් මේක. මේ ශේත්‍රේ මම සෑහෙන කාලයක් වැඩ කරලා තියෙනවා. පහුගිය අවුරුදු 15 මේකට මම සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. මේ අමාත්‍යංශ උපදේශකවරයෙක් විදිහට අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. ස්ථිර ලේකම්වරයෙක් විදිහට අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ ශේත්‍රේ සම්බන්ධ බොහෝ දේවල් ඒ අමාත්‍යංශයේ තියෙන බොහෝ ෆයිල් එක මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ ශේත්‍රේ නෛතික ප්‍රතිපාදන හදන්න අමාත්‍යංශය මීටත් වඩා වැඩ කළ යුතුයි. විශේෂයෙන්ම නියාමන අධිකාරී පනත සම්බන්ධව අපේ රටේ පළල් සාකච්ඡාවක් සිදු වෙලා නැහැ. එක එක ජනමාධ්‍ය ඇමතිවරු එක එක කාලවල මේක ඉස්සරහට දානවා. ආයි එක ආයතනයක් ඒකට විරුද්ධ වෙනකොට පස්සට ගන්නවා. ඒ නිසා මේ නියාමන අධිකාරිය සම්බන්ධ සාකච්ඡාව ශක්තිමත්ව බුද්ධිමත්ව මෙහෙවිය යුතුයි. ඒ වගේම ඩිජිටලයිසේෂන් ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ අපේ රටේ TV තාම අපි සාමාන්‍ය TV අපි ලබා දෙන්නේ TV වල නැත්තම් ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං කරන්නේ ඇනලොග් ක්‍රමයට. මේක කවුරුවත් තාම දන්නේ නැහැ. ඉස්සර අර තමුන්නාන්සලාට මතක ඇති අපි ටෙලිෆෝන් එක පාවිච්චි කරන කාලේ අර ඉස්සර ඇනලොග් ෆෝන් එක තියෙන කාලේ ඒකේ ඇන්ටනා එක දික් කරලා අර කුළුණ තියෙන පැත්තට හැරි හැරි කතා කරුවේ. ඒකට කියන්නේ ඇනලොග් ක්‍රමය ඇතුලේ. තාම අපේ රටේ සාමාන්‍ය ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං වෙන්නේ ඇනලොග් ක්‍රමය ඇතුලේ. ඩිජිටල් ක්‍රමය ඇතුලේ නෙමෙයි. අර පේ TV තියෙන අයට විතරක් ඩිජිටල් රූපරාමු ලබන්න පුළුවන්. අනිත් අය ඇනලොග් රූපරාමු ඇතුලේ ඉන්නේ. එනිසා මේ රටේ ටෙලිවිෂන් ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි යුරෝපියන් සිස්ටම් එකද කරන්නේ, එහෙම නැත්නම් ජපනීස් සිස්ටම් එකද කියලා. මේක ගැන තීරණයකුත් අරන් තියෙනවා. හැබැයි තාම මේක මම මේ වෙලාවේ මතක් කරන්න කැමති, අපි අමාත්‍යංශය කරන කාලේ මේක ආරම්භ කෙරුවා. ඊට පස්සේ මීට පෙර හිටපු ඇමතිතුමා ගරු ඩලසරහපුරම ඇමතිතුමා මේක නැවත ආරම්භ කළා. නමුත් ආයි වැටිලා තියෙනවා. එනිසා මම යෝජනා කරන්න කැමති, මේ කාටවත් චෝදනා කරනවා නෙමෙයි, මේක අපි දැනුවත්ව කියන්නේ. එනිසා අපි දන්න ලේකම්වරු ඉන්නේ, අනුෂ පැල්පිට මැතිතුමා මේක දන්නවා. නිසා අපි යෝජනා කරනවා කරුණා කරලා මේ ජපනීස් සිස්ටම් එක නම් අපි ගේන්නේ ඒක පටන් ගන්න. DVB-T2 නම් කරන්නේ ඒක පටන් ගන්න. ඒ අනුව ඒක සම්බන්ධව යම් කිසි තීරණයක් ගන්න. ඒ වගේ මෙතන පනතක් තියෙනවා අපි හදලා. ඒ කියන්නේ ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටින් නෙට්වර්ක් ඔපරේටර් DBNO පනත. මේක තාම අතරමඟ තියෙන්නේ ඩීගර් ඩ්‍රාප්මන් ගාව. මම ඇමතිතුමාලා දෙන්නටම යෝජනා කරනවා මේ ෆයිල් දෙකම ගෙනල්ලා බලන්න. DBNO එක අපි හදනවා නම් මේකේ නෛතික ප්‍රතිපාදන හදන්න ආර්ථිකයේ වැටුණාට අපිට කරන්න පුළුවන්. මේ කාලේ ආර්ථිකයේ වැටිලා කියලා සමහර මූලධන ව්‍යාපෘති කැපිටල් ප්‍රොජෙක්ට්ස් කරන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. හැබැයි මේ නෛතික ප්‍රතිපාදන හදන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය සම්බන්ධව අපි පනත අවසන් කරලා තියෙනවා. ඒකේ මම ඒ පනත ඩ්‍රාප් කරපු කමිටියේ සභාපතිවරයා. ඒ පනත අනුෂ් පැල්පිට මැතිතුමාට අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම චාටර් ඉන්ස්ටිටියුට් ෆෝ මීඩියා ප්‍රොෆෙෂනල්ස් කියලා මීඩියා විෂයට චාටර් එකක් වරලත් තත්වයක් ගේන්න අපි මේකෙදි යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ පනත වහාම ක්‍රියාත්මක කරන්න සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. ඒක ඉතා වැදගත් කාරණයක්. ඒ වගේම චිත්තපටි සංස්ථාව සම්බන්ධව අපේ ගරු ඉස්සලා කතා කරපු මන්ත්‍රීතුමා කතා කරුවා. මේකෙත් බරපතල ප්‍රශ්නයක් නෛතික ශේත්‍රයේ තියෙනවා. අපේ රටේ චිත්‍රපටි පනතේ විශේෂයෙන්ම තාම තියෙන්නේ 33 මිලිමීටර් සැලෝලයිට් පට සම්බන්ධව තමයි ඒක පදනම වශයෙන් තියෙන්නේ. එනිසා මේක ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකේ 4K පදනමට ගේන්න ඕන. මේක පනතින්ම වෙනස් කරන්න ඕන.
එහෙම නැත්නම්
මේ පනතින් වෙනස් කරන්න තියෙන නිසා මේක කිරීම ඉතාම අත්‍යවශ්‍ය තත්වයක් බවට පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේ 4K ටෙක්නොලොජි නැත්නම් ප්ලැට්ෆෝම් මෙහෙකට අපි අපේ චිත්‍රපටි කර්මාන්තයේ ගෙනියාවේ නැත්නම් අර මැඩ්‍රාස් වල වගේ තැන්තන් වල කූඩාරම් වල 2K විවිධ විදිහේ ප්‍රකාශන පටන් ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක ගැන අපිට විශාල වගකීමක් තියෙනවා. මම මේක යෝජනා කරනවා. ඒ වගේම මේ අමාත්‍යාංශ යටතේ ගරු සභාපතිතුමනි ප්‍රධාන ආයතන ගණනාවක් තියෙනවා. ජාතික රූපවාහිනී සංස්ථාවත් ජාතික ගුවන් විදුලි සංස්ථාවත් මම යෝජනා කරනවා. දැන් මේ අමාත්‍යාංශ යටතේ තිබුණ ඇති මේක පාර්ලිමේන්තුව යටතේ ට්‍රස්ටි එකක් යටතට ගන්න ඕන. පහුගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය ලියද්දි මම ලිව්වා ඒකේ තාම තියෙනවා. අපි මේ දෙක පාර්ලිමේන්තුවෙන් ක්‍රියාත්මක වෙන ට්‍රස්ටියක් යටතට දාලා අයවැයෙන් දෙන මුදල දීලා මේක ක්‍රියාත්මක කරනවායි කියලා. සුදුද කළුද නිල්ද රතුද නැතුව කොළද නිල්ද රතුද නැතුව මේ ජාතික සේවා දෙක රකින්න නම් මේක කරන්න ඕන. එහෙම නැත්තම් මේ දෙක වැහෙනවා. වහන්න දෙයක් නැහැ. මාසෙකට මිලියන 200ක් ඕන රූපවාහිනිය දුවවන්න. ඒ නිසා මේක තවදුරට කරන්න නම් පාර්ලිමේන්තුව යටතේ ට්‍රස්ටියක් යද්දොත් මේක ගේන්න ඕන. මම මේක යෝජනා කරනවා. අමාත්‍යංශයට මේක අපිට කරන්න පුළුවන්. මොකද ගියපාර අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට මමම මේක අකුරෙන් ලියලා තියෙනවා. ඒක වහාම බලන්න කියන මම ගරු ඇමතුමාලාට යෝජනා කරනවා. ඒ වගේම අපේ ලේක් හවුස් ආයතනයේ ITN එකත් ලාභ ලබන්න පුළුවන් ආයතන දෙකක්. මේක මම ලේකම් කාලේ ITN එකෙන් ඩිවිඩන්ස් ගෙව්වා. මිලියන 100 ඩිවිඩන්ස් ගෙවලා තියෙනවා රජයට. ලාභාංශ රජයට ගෙවලා තියෙනවා ITN එකෙන්. එනිසා අපි යෝජනා කරන්නේ මේක නැවත ඒ තත්ත්වයට ගේන්න ඕන. දැනට ITN එකේ සභාපතිතුමාට මම සුබපතනවා. එතුමා මොන පක්ෂෙන් ආවත් යම්කිසි මධ්‍යස්ථභාවයක් රකින්නවා. ඒ වගේම මම ජාතික රූපවාහිනී සභාපතිතුමාටත් කියනවා මෙම නම් කියලා දලස්ලා චරිතලා කවදාකවත් පෙන්වන්න එපයි කියලා රූපවාහිනී සද්ද දාන්න එපා. ඔව් එච්චර වැදගත් වැඩ නෙමෙයි. අපුව පෙන්වුවේ නැතුවත් කමන්නේ. මේ ආයතනේ රකින්න ඕන. මේ ආයතනේ සේවකයෝ ටික රකින්න ඕන. ඒ නිසා මේ ආයතන දෙක රකින්න ගම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වචනේ මට ඉවර කරන්න ඉඩ දෙන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් දෙපාර්තමේන්තුවක් විදිහට තියාගන්නවද නැද්ද කියන එක මේ රටේ තීරණයක් ගන්න තියෙනවා. ඩිජිටල් අවකාශය ඇතුලේ රාජ්‍ය රෙප්‍රසන්ට් කරන්න නම් දෙපාර්තමේන්තුව ආකෘතියෙන් එළියට යන්න වෙලා තියෙනවා. දෙපාර්තමේන්තුව අනිත් ඒවාට හොඳ ඇති. නමුත් ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවෘත්ති ශේෂ්ත්‍රයේ මේක පරණයි. මේක අලුත් කරන්න නෛතික ප්‍රතිපාදන හදන්න කියලත් මම යෝජනා කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට ගරු මනුෂ්‍ය නායකකාර අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි. අද විදේශ කටයුතු අමාත්‍යංශයේ වගේම ජනමාධ්‍ය මහා මාර්ග අමාත්‍යංශවල විෂයන් විවාදයට ගැනීම අවස්ථාවේදී පළවෙනියෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ යටතේ සිදු කරන කාර්යභාරය පිළිබඳව යම් වචනයක් සඳහන් කළ උචිත බව මම මේ වෙලාවේ හිතනවා. මොකද අපි විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත්තහම විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දෙවන්ත සහයෝගයක් ශක්තියක් අපිට මේ වෙනකොට ලැබෙමින් පවතින ඉතිහාසයේ ප්‍රශ්න තිබුණා. විදේශගත වෙන අයට ඒ අයගේ ලේඛන ලබා ගැනීමේදී නොයෙක් නොයෙක් කාරණාවලදී ප්‍රමාද වීම රාශියක් තිබුණා. නමුත් අද වෙනකොට ගරු අමාත්‍යතුමාට ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමාට ඒ වගේම අමාත්‍යංශයේ නිලධාරි මණ්ඩලයට එකතු වෙලා අද වෙනකොට මේ කාර්යයන් ඉතාමත්ම ශීඝ්‍රගාමී කරන්න ඒ වගේම ඒවා විධිමත් කරන්න අද වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා සමස්ත විදේශගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් මම විදේශ කටයුතු අමාත්‍යංශයට මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයත් මේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ සම්බන්ධයේදී දැවැන්ත සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒ සහයෝගයේ සම්බන්ධයෙන්ුත් අපි ස්තුතිය නැවත නැවතත් පළ කරන ගමන්ම මම විශේෂ අවධානය යොමු කරන්න කැමති අපේ තානාපති කාර්යාලවල ඉන්න සේවකයන් සම්බන්ධයෙන් නොඑක් නොඑක්
ඕඩර්ස් ගසමා වෙන ගරු අමතුමා මූලාසනයේ නියෝජ්‍ය කතානායකතුමා පැමිණනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ අපේ තානාපති කාර්යාලවල අපේ කාර්ය මණ්ඩලයේ සේවය කරනවා. නොඑක් වෙලාවට අපිට සමාජ මාධ්‍ය ජාලා හරහා අහන්න ලැබෙන්නේ එහෙම නැත්නම් චෝදනා කරන්නේ මේ තැන්වල තියෙන වැරදි අඩුපාඩු ගැන විතරයි. හැම නිතරම චෝදනා කරනවා. නමුත් මම අත්දැකීමෙන් කියන්නේ මේ අමාත්‍යංශයත් සමග මේ මිෂන්ස් එක්ක ගනුදෙනු කරන නිසා ඒවල ඉන්න තියෙන අවම පහසුකම් එක්ක අවම කාර්ය මණ්ඩලයක ඒ අය දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ අය පාස්පෝර්ට් එකේ ඉඳලා මරණ සහතිකේ ඉඳලා හැම දෙයකටම අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උදව් කරනවා. කොරෝනා වෙලාවේ දැඩි ලෙස උදව් කරා. ඒ අයගේ සීමාවෙන් එහා ගිහිල්ලා උදව් උපකාර කරා. කරන්න තියෙන හැම වෙලාවකම ඒ අය මැදිහත් වීම කළා. නමුත් හැම වෙලාවකම චෝදනා මුඛයෙන් කතා කරන වෙරෙන්නේ AI කරන සේවය පිළිබඳව නිසි ඇගයීමකට ලක් වෙන්නේ නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ සඳහන් කරනවා. මොකද පිට රටකට ගියාම AI බලාගන්න ඉන්න අපේ රටේ ඉන්න කණ්ඩායමේ AI. ඉතින් AI ඒ යුතුයකම ඉෂ්ට කරනවා. අඩු වැඩි වශයෙන් සමහර තැන්වල පුද්ගලාබද්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් සමස්යක් විදියට ඉතාමත්ම දැවැන්ත සේවයක් කරනවා. මම මෑතදී ජපානය, කොරියාව, සෞදි අරාබිය කියන රටවල් තුනට තානාපති කාර්යාලවලට මට යන්න පුළුවන්කම ලැබුණා. ඒ තානාපති කාර්යාලවල ඉතාමත්ම අඩු පහසුකම් යටතේ අඩු නිලධාරී මණ්ඩල යටතේ දැවැන්ත කාර්යභාරය සමහරලාට හිතෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔෆිස් වැඩ කරනවට වඩා වැඩි වේගෙන් AI වැඩ කරනවා. AIගේ නිවාඩුද අතික වෙන කිසිම දෙයක් ගැන කල්පනා කරන්න නැතුව දැඩි කැපවීමක් මේ කණ්ඩායම තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් ලොකු සේවයක් සිද්ධ කරනවා. ඒ තැනට පත් වෙලා තියෙන එක ගැන අපි ඇමතුමාටත් රාජ්‍ය තුමාටත් අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය පළ කරනවා. නිකම් පුටු රත් කරනවා කියන එක පැත්තකට දාලා රට වැටිච්ච වෙලාවේ රට ගොඩනගන්න ආර්ථික වශයෙන් කොහොමද ගේන්නේ, ශ්‍රම වෙළඳ පොළට කොහොමද හොයන්නේ, නොයෙක් නොයෙක් විදියට හැම පැත්තෙම AI දැඩි කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. ජනමාධ්‍ය පිළිබඳව මගේ අවධානය යොමු කරන්න කැමැති the mass media are the source of the picture in our head. ජනමාධ්‍ය කියන්නේ අපේ ඔළුවල තියෙන පින්තූරවල මූලාශ්‍රය. එතකොට මේක කියන්නේ වෝල්ටර් ලිප්මෑන්. රටක ජනමාධ්‍ය ජාතික සංවර්ධනයට තීරණාත්මකයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඕනෑම ජාතියක අනාගතයේ සන්නිවේදන මාධ්‍ය කලාව මත රැඳී තිබෙනවා. මේක විද්‍යාත්මකව සත්‍යයි. ඒ සඳහා මාධ්‍ය සාක්ෂරතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ ඉමිතියස් වාකිර්මාකාර්මතිතුමා ඉන්නවා, මාධ්‍ය සාක්ෂරතාවය ගැන අපි නිතර කතා බහ කළා. මේ මාධ්‍ය සදාචාර මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ විවිධ මාධ්‍ය හරහා සමාජගත වෙන තොරතුරු වලට පිවිසීම, විශ්ලේෂණය කිරීම, නිර්මාණය කිරීම, පිළිඹිමු කිරීම සහ ක්‍රියා කිරීමට ඇති හැකියාව පිළිබඳ තියෙන පුළුල් සංකල්පයක්. ඕනෑම රටක තිරසර දියුණුවකට මාධ්‍ය සාක්ෂරතාව අනිවාර්ය වෙනවා. ඒකට මීඩියා ලිටරසි එඩියුකේෂන් එකක් තියෙන්න ඕනි කියලා අපි හැමදාම කතා කරේ, සාකච්ඡා කළේ ඒ නිසා. මම මාධ්‍යවේදියෙක් විදියට ජීවිතේ පටන් ගත්තු නිසා මේ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පිළිබඳව පුද්ගලයෙක් විවේචනා කරන්න, විවේචනාත්මක චින්තකයෙක් බවට පත් වෙන්න, ඵලදායි සංනිවේදකයෙක් බවට පත් වෙන්න, ක්‍රියාශීලී පුරවැසියෙක් වෙන්න අවශ්‍ය කරන විමර්ශනය, පුරුදු ප්‍රකාශන, කුසලතා මේ වර්ධනය කරන්න මේ මාධ්‍ය සාක්ෂරතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. මම යෝජනා කරනවා පූර්ව ළමාවියේ ඉඳලම අපේ රටේ මේ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව යම් අධ්‍යනයක්, යම් අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණොත් අපිට පුරවැසියෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරගන්න ලොකු අවකාශයක්, ලොකු හයියක් දෙන්න පුළුවන්. අපිට මතකයි ඩොක්ටර් සාෆිගේ සිද්ධිය. මාධ්‍ය හරහා ඩොක්ටර් සාෆි කියලා බිල්ලෙක් මවලා, වඳකොත්තු කියලා කතා හදලා නොයෙක් දේවල් කතා කළා. ඒක නිවැරදි මාධ්‍ය ලිටරසි එකක් තිබුණා නම්, නිවැරදි අවබෝධයක් තිබුණා නම් මිනිස්සු මේක දන්නේ නැහැ. කැලණියේ පන්සලේ ධාතු මතු වුණා කියලා කිව්වා. මිනිස්සු පිළිගත්තා. මේක පිළිගත්තේ මාධ්‍ය ලිටරසි එකේ ප්‍රශ්න නිසා. මේක නිවැරදි කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. හැමෝම එකතු වෙලා මේ මාධ්‍ය පිළිබඳ අවබෝධය මිනිස්සුන්ට ලබා ගන්න ඉඩ කඩ හදන්න ඕනේ. අපි දැක පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා කරපු කතාව. එතුමා මොකද කතාවේ කිව්වේ? පාර්ලිමේන්තුවේදී කරන කතාව කොහොමද වාර්තා වෙන්නේ කියලා අපට පැහැදිලිවම උදාහරණයක් තමයි එතනදී එළිය වෙන සිදුවීම් වාර්තා කරන්නේ කොහොමද කියන එකට අපිට හොඳම උදාහරණයක් ජනාධිපතිතුමාගේ කතාව වාර්තා කරපු විදියත් එක්ක. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියපු කතාවෙන් පස්සේ මැව්වේ හිට්ලර් කෙනෙක්. කමන්නේ එතුමගෙන් අහලා මම ඔබතුමා කිව්වේ මාව හිට්ලර් කෙනෙක් කරන්නද කියලා. ආ එහෙනම් හිට්ලර් කෙනෙක් කියලා එතුමා කියනවා නම් ඔව් මාව හිට්ලර් කෙනෙක් කියලා තමයි මට කියන්න ඕනුනේ කියලා. එහෙනම් කමක් නැහැ කියන්නේ. හැබැයි එතුමා කිව්වේ ඒක නෙවෙයි. එතුමා කිව්වේ 10 10 18
හිට්ල කෙනෙක් හදන්න හදපු එක 19න් ආපස්සට ගිනෑව එතුමා. 20න් හිට්ල කෙනෙක් හදන්න හදපු එක 21 හරහා ආපස්සට ගිනෑව එතුමා. එහෙම ගිනෑපු කෙනාට ඇයි මට හිට්ලර් කියන්නේ කියලා තමයි එතුමා ඇහුවේ මාධ්‍ය ඇයි මට හිට්ලර් කෙනෙක් විදියට හඳුන්වන්නේ කියලා. හැබැයි රටේ පළමු පුරවැසියාගේ කතාව තමයි මේ විකෘති කරේ. මේ විකෘති කළා කිව්වේ මේ තමන්ට ඕන විදියට. අපි දන්නවා විවිධ කාලවල තමන්ට ඕන විදියට මතවාද හදන මාධ්‍ය ඉන්නවා. ඒ මාධ්‍යවල තම තමන්ට ඕන විදියට දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව කඩේ යනවා. ඒ කඩේ යන ගමන් හදනවා තමන්ට ඕනි මේ 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 තමන්ට ඕනි මතවාදී හදන නිර්මාණය කරනවා. අපි අහනවා මේ මේ උත්සාහ කරන්නේ මොකක්ද? මේ තමන්ගේ මාධ්‍යයේ තියෙන නිදහසේ සීමාව ඉක්මවා ගිහිල්ලා මේ කරන්න හදන්නේ සමස්ත රටක් බංකොලොත් කරන එක. අපි කියනවා මාධ්‍ය වලින් ඉල්ලනවා මේ රට බංකොලොත් කරන කාර්යභාරයට මාධ්‍ය හවුල් වෙන්න එපා කියන කාරණාව. එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වා තව ටික දවසකින් ආයවැය ඉවර වෙනකොට අපි මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා. ජාතික ප්‍රශ්නේ විසඳන්න ඕනේ, ඉඩම් ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳලා දාලා අපි යම් තැනකට එන්න ඕනේ. මේ අවුරුදු ගාණක් මේක මේ 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 ප්‍රශ්නේ අපි හිර වෙලා හිටියා ඇති කියලා. හැබැයි පෞගේ දවසක එක්තරා නාලිකාවක වාර්තා කරේ ඔන්න බල්ලා මල්ලෙන් එළියට පනිනවා, ජාතිවාදය ගේන්න හදනවා, මෙන්න හදනවා රට බෙදන්න, මේ හදන්නේ අවසාන වශයෙන් කියලා බැවැන්ත ජාතිවාදී මතවාදයක් ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේව බලාගෙන ඉන්නද අපිට කියන්නේ? එතකොට මේ අවභාවිතාව කරන්නේ මොනවද? මිනිස්සුන්ගේ සංඛ්‍යාත, මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත අවභාවිතා කරලා රටේ ජාතිවාදී නැවත වපුරන්න ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරනවා. අපි අහන්නේ දැන් මේ සමහර මාධ්‍ය නාලිකා මේ වලින් හදන්නේ රට ගිනි තියන්න, රටේ මිනිස්සු අවුස්සන්න, මෙහෙම කරලා රට බංකොලොත් කරන්න. සමහර වෙලාවට ප්‍රවෘත්තියේ තියෙන දේ නෙවෙයි කියන්නේ, වෙනත් දෙයක් කියන්නේ. පත්තරේ බලාගෙන කැප්ෂන් එකේ තියෙන එක විතරක් කියලා වෙන කතාවක් මවනවා. මේක හරහා රට ගිනි තියෙනවා. මේ රට ගිනි තියලා රට බංකොලොත් කරලා නැවත වතාවක් මේ රට අමුතු තැනකටපත් කරන්න මේ අය බලාපොරොත්තු වෙනවා. අපි කියනවා මේ සෝෂල් මීඩියා එක. මේ සෝෂල් මීඩියා එකත් එහෙමමයි. සෝෂල් මීඩියා එකත් කරන්නේ මේ විදියටම අවභාවිතාවක්. අපි දන්නවා සමහර වෙලාවට අද කනගාටුවට කරුණ තමයි ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සමහරලාට වැඩ කරන්නේ සෝෂල් මීඩියා ඉලක්ක කරගෙන. සෝෂල් මීඩියා එකේ වීව්ස් වැඩි කරගන්න පුළුවන් විදියට තමයි තමන්ගේ රේටින් වැඩි කරගන්න මිනි පෙන්නනවා, මරණ පෙන්නනවා, බෙල්ල කපපුවා පෙන්නනවා, දරුවෝ ගිහිලා මරලා දාපුවා පෙන්නනවා, ගෙදර අඹුසැමියන්ගේ ප්‍රශ්න පෙන්නනවා. මේවා පෙන්නලා රේටින් වැඩි කරන ගමන්
කරුව මෙතන තමයි මිනිත්තු 3ක කාලය.
සෝෂල් මීඩියා එකත් පාවිච්චි කරනවා. සෝෂල් මීඩියා එක හරහත් මේව කරන්න. අපි කියනවා මේව සඳහා දැන් අපි ඇක්ෂන් අරගන්නද? අපි කියන්නේ මාධ්‍ය හිර කරන්න, මාධ්‍ය බලපෑම් කරන්න අපිට ඕන කමක් නැහැ. හැබැයි එකක් තියෙනවා, මේ ලබා දීලා තියෙන නිදහස මේ විදියට පාවිච්චි කරොත් බංකොලොත් වෙන්නේ රට. දරුවෝ පාවිච්චි කරනවා මේ විදියට පාවිච්චි කරලා රට බංකොලොත් කරොත්, ඒ අය මතක තියාගන්න ඕනි, ඒ අයගේ මාධ්‍ය ව්‍යාපාරෙත් බංකොලොත් වෙනවා රට බංකොලොත් වුණොත්. රට සාමකාමී වුණොත් ඒ අයටත් බිස්නස් එක කරගන්න පුළුවන්. හැබැයි අද රට බංකොලොත් කරලා ඒ අය කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ අද ඇවිල්ලා තියෙනවා. අපි ඒ නිසා මේ වෙලාවේ මතක් කරනවා මේ සමාජ මාධ්‍ය හරහා සහ අනෙක් හරහා වැරදි ප්‍රවෘත්ති, වැරදි තොරතුරු, ජාතිවාදී වපුරන උදවිය ඉන්නවනම් ඒව පිළිබඳව යම් කිසි විනය ක්‍රියාමාර්ගයක්, වම් කිසි නීතියක් මාධ්‍ය නිදහස ආරක්ෂා කරගන්න ගමන් ජාතියට හානි කරනවනම්, රටේ ඉදිරි ගමනට හානි කරනවනම් ඒ අයට විරුද්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එක මම මේලාවේ සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ ලිටරසි එක හදන්න අපි ආරාධනා කරනවා සමාජයේ උගතුන් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා, මේ පිළිබඳව සාකච්ඡා කරන්න දන්න මිනිස්සු ඉන්නවා. අපි එයට ආරාධනා කරනවා මේ යහපත් රටක් බලාපොරොත්තුවෙන් ඉන්න මැදහත් උගතුන්ට අපි ආරාධනා කරනවා මේ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව එකතු වෙලා කතිකාවතක් හදලා රට ඇතුලේ මාධ්‍ය සාදාචාරය, මාධ්‍ය සාක්ෂරතාව හදන්න. එතකොට මේ ටෙලිවිෂන් වලට ඕන විදියටවත්, පත්තර වලට ඕන විදියටවත්, සෝෂල් මීඩියා ගුවන් විදියට ඕන විදියටවත් රටවල් කරන්න බැරි වෙන විදියට බුද්ධිමත් සබුද්ධික සමාජයක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා එකතු වෙන්න ඕනි කියලා. අපි මේ ගොඩක් වෙලාවට බටහිර රටවල දියුණුව ගැන අපි කතා කරනවා, අර රට දියුණුයි, මේ රට මෙච්චර දියුණුයි කියලා. අපි මතක් කරන්න ඕනි ඔවුන්ගේ දියුණුවට එක් හේතුවක් තමයි මාධ්‍ය සාක්ෂරතාවේ ඉහළ සමාජයක් ඔවුන්ට හිමිව තිබීම. උතුරු ඇමරිකාව මාධ්‍ය සාක්ෂරතාව වෙත පිවිසෙන්නේ 1978. කැනඩාව පාසල් විෂයමාලාවට මාධ්‍ය සාක්ෂරතාව ඇතුළත් කරමු පළමු උතුරු ඇමරිකානු රට. බලන්න ඔවුන්ගේ දියුණු. ඒ වගේම යුරෝපයේ මාධ්‍ය සාක්ෂරතාව දියුණු කිරීමේ ප්‍රමුඛයා වෙන්නේ එක්සත් රාජධානිය. අද බලන්න ඊගලංගේ දියුණුව. එක්සත් රාජධානියේ මාධ්‍ය භාවිතාව අනාගත වෙනුවෙන් තිරසාරව භාවිතා කරන්න පටන් ගත්තේ 2003.
communication act එක හරහා ස්කැන්ඩිනේවියානු රටවල මාධ්‍ය අධ්‍යාපන 1970 දී ආරම්භ කළා. පින්ලන්තයේදී 1977 දී ප්‍රාථමික විෂයමාලාවට මේක ඇතුල් කරා. ස්වීඩ්නිය 1980 ඩෙන්මාර්කය 1970 ජර්මනිය 70 80 දශකවලදී නෙදර්ලන්තය 2006 දී රුසියාව 1990 දශකයේදී මාධ්‍ය සාක්ෂරතාව ආරම්භ කළ නිසා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ.
කාලය අවසන් කරව එමුතුමා.
අද මේ ශ්‍රී ලාංකික ජන සමාජයේ මේ චින්තනයක් නැති තැනට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ හැසිරීම කොතනටද යන්නේ කියලා දන්නේ නැත්තේ. අපි මොනවද කරන්න ඕනි කියලා දන්නේ නැත්තේ. මාධ්‍ය මේ සඳහා ඕනි කරන මාධ්‍ය හැසිරීම කොතනටද යන්න ඕනි කියලා දන්නේ නැත්තේ. අපි ඔහේ වල්බූරු විදියට පාවි පාවි තීන්දු ගන්නෙ. මේ සියල්ලටම හේතු වෙලා තියෙන්නේ මේ මාධ්‍ය සාක්ෂරතාවයේ නොමැතිවීම. ඒ හරහා පුළුල්ව විතක්ෂණව තීන්දු తీරන ගන්න බැරිකම. ඒ නිසා අපි පාසල් කාලයේ ඉඳලම වැඩිහිටි සමාජය තුලත් මාධ්‍ය සාක්ෂරතාවය අධ්‍යාපනය ලබා දෙන්න ආරම්භ කරන්න ඕනි කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා තමන්ගේ දේශපාලන පුද්ගලික මතවාද පැත්තකින් තියලා රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු ජනමාධ්‍ය ආයතනවලට එකතු වෙන්න මේ වෙලාවේ රට වැටිච්ච තැනින් ගොඩනගන එක තමයි ඔබෙත් අපෙත් යුතුකම. ඒ සඳහා සියලු මාධ්‍ය ආයතන තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා තමන්ගේ නායකයොන්ට ටයි සූට් අඳවන්න කෝට් අඳවන්න තියෙන ඇජෙන්ඩා පැත්තකට දාලා එකට එකතු වෙන්න කියලා අපි සියලු මාධ්‍ය ආයතන වලට ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි ගරුමත් උනේ ගරු වීරසුමන වීරසිංහ මහත්තයා මිනිත්තු 8ක කාලයක් ඔබතුමාට තියෙන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාධ්‍ය තුලින් තමන්ගේ ජීවිතය දේශපාලනය සියල්ල ගොඩනගාගෙන ඔය කියන විදියටම මාධ්‍ය භාවිතාව හරිය අපූර්වවට කරලා සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ රටම ගිනි තියලා රටම අවුලවලා රටම වෙනත් තැනකට ගෙනහිල්ලා තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගෙන ඉවරුණාට පස්සේ තමන් බලාපොරොත්තු වන අයට ටයිකෝට් අන්දවලා ඒ ගමන් මඟ අවසන් වුණාට පස්සේ අලුත් මාධ්‍ය භාවිතාවක් ගැන කතා කිරීම මා විශ්වාස කරන්නේ අපූර්ව සංකල්පයක්. මම ඒකේ පැටලෙන්න යන්නේ නැහැ ලැබිච්ච සීමිත වෙලාවේ. අද ඉතාමත් වැදගත් අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් ගැන කතා කරනවා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් එක් විෂයක් ගැන කතා බහ කරන්න. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් අද මට ලැබිච්ච වෙලාව ඒකට ප්‍රමාණවත් නෙවෙයි. මම ඒ සම්බන්ධ එකම එක කාරණාවක් විතරක් කතා කරනවා. ඒ තමයි නිදහස් මාධ්‍ය භාවිතාවක අවශ්‍යතාවය අද තියෙනවා. ඒක දඬනයට, ඛණ්ඩනයට, ඒක තර්ජනයට ලක් කරලා යට කරන්න යම් කෙනෙකු උත්සාහ කරනවා නම් ඒක මා විශ්වාස කරන්නේ ප්‍රජාන්ත්‍රවාදයේ මලගම. ප්‍රජාන්ත්‍රවාදය ගැන එමනනම් ඩිමොක්‍රසි ගැන මහාලෙකට වම්පෝරි ගහන මිනිස්සු මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ඒවා යටපත් කරන්න හදනවා නම් මා විශ්වාස කරන්නේ ඒක දේශපාලනයේ නැවත නැව අරගලයක දොර විවෘත කිරීමක්. ඒක නිසා මාධ්‍ය ගැන දෙපාර්ශ්වයට වක්කීමක් තියෙනවා. මාධ්‍ය පාවිච්චි කරන අයටත් මාධ්‍ය යොදවන අයටත් දෙපාර්ශ්වයට වක්කීමක් තියෙනවා. ඒක නිසා මාධ්‍ය ගැන අලුත් කතිකාවක් අලුත් ටීකාවක් ලියවෙන්න ඕන යුගයක් මේ ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැයෙන් බැලුමත් තියෙන ප්‍රවාහන විෂය ඉතාමත් සංකීර්ණ විෂයක්. විෂයපාර අමාත්‍යතුමා මෙතන නැතුව වුණා. ප්‍රවාහන විෂය අද අපේ රටේ තියෙන මූලික ප්‍රශ්නයක්. අද සමස්ත ජන ජීවිතේම අකර්මණ්‍ය කරපු අඩපණ කරපු මේ ආර්ථික අර්බුදයේ ප්‍රවාහන ප්‍රශ්නයක් ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙනවා. තෙල් ටික, ඩීසල් ටික, පෙට්‍රල් ටික නැති එක විතරක් නෙවෙයි. ප්‍රවාහන වියදම නිසා පාසල යන දරුවගේ ප්‍රශ්නය, සේවයකට යන මිනිසුන්ගේ ප්‍රශ්නය මේ හැම දෙයක්ම බලගල තියෙනවා. ඒක නිසා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම හැර වෙන කිසිදු විකල්පයක් මේ අර්බුදයෙන් ගොඩේීම සම්බන්ධව නැහැ. ඒක නිසා රාජ්‍ය සම්පූර්ණ අවධානය පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා යොදවිය යුතුයි. මහා මාර්ග විෂය ගැන කතා කරන්න කිය යුතු කාරණා ගොඩක්. නමුත් අවසනාවට ඒක නවතත් මේකට වෙලාව නෙවෙයි. මහා මාර්ග විෂය ගැන කියන්නේ එකම කියන්නේ දෙකම දෙ බලය තියෙනකොට, ඇමතිකම් තියෙනකොට, තනතුරු තියෙනකොට, සල්ලි තියෙනකොට, ඒ සියල්ල තියෙනකොට Tamanට ඕන විදිහට පාරවල් හදන එක නෙවෙයි මහා මාර්ග සංවර්ධනයේ නිවැරදි සැලැස්මේ විය යුත්තේ. මේ රට උපක්‍රමික සැලැස්මක් විදියට එහෙම නැත්නම් සංවර්ධනයේ විය යුතු මාර්ග ප්‍රමුඛතාවලිය ගැන හඳුනගෙන ඒ අනුව සංවර්ධනය කරමින් මේ ඒ තිරසාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වන ප්‍රවේශය දැන්වත් ඇති විය යුතුයි. නැත්නම් මා ජීවත් වෙන මාතර දිස්ත්‍රික්කයේ දිනියා එහා කෙළවරේ ජාතික ආදායමන තියාත්කේ මහා දවන් ශක්තියක් හදන මිනිසුන්ගේ පාරවල් අදටත් පරණ විදියටමයි සුද්ධ හද පාරවල් වලින් එහාට අඟලක්වත් යන්න බැරි වෙච්ච තන්තියෙද්දී නගරයේ තියෙන පාරවල් නැවත නැවතත් කාපට් කරමින් සල්ලි කාබාසියන කරන මේ මාර්ග සංවර්ධන ක්‍රියාදාමය අවසන් කළ යුතුයි. මම ඊට වඩා ඒක න කතා කරන්නේ නැහැ. මා අද බලාපොරොත්තු වෙන්නේ විදේශ අමාත්‍යාංශය ගැන යම් කාරණාවක් විදේශ කටයුතු ගැන කතා බහ කරන්න. කරුක නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ මුහුණ දින තියෙන මේ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය, සමාජ අර්බුදය දක්වා තල්වීමේ ප්‍රධාන කාරණා දෙකක් හේතු වෙනවා. එකක් අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය, අනිත් එක තමයි විදේශ ප්‍රතිපත්තිය. වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඔසවාගෙන ගියා මේ ප්‍රතිඵලයක් තමයි අපි පහුගිය කාලේ දැක්කේ. ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ගැන රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යතුමා විදියට අතිගරු ජනාධිපතිතුමා මෙවර අයවැය ප්‍රකාශනයේදී පාපොච්චාරණයක් කළා තියෙනවා. පහුගිය අවුරුදු 44ක උසවාගෙන ආපු ඒ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය, විවෘත ආර්ථික ක්‍රමය, නව ලිබරල් ආර්ථික ක්‍රමය, සැබෑ වචනෙන් කියනනම් කුළුහරක් ධනවාදය කියන මේ ආර්ථික ක්‍රමය වරදගෙන එතුමා පාපොච්චාරණයක් කරලා තියෙනවා. මම මේක නිසා ඒ ආර්ථික උපක්‍රම ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා හරි ප්‍රවේසම් වුණා මේ රට ගමන් කරපු මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පාපොච්චාරණයක් කරාට වැරදි විදේශ ප්‍රතිපත්තිය ගැන වචනයක්වත් මේ ප්‍රකාශන තුළ සඳහන් කරන කතා කරේ නැහැ. ඔහු ප්‍රවේසම් වුණා මේ විදේශ ප්‍රතිපත්තිය මා විශ්වාස කරන්නේ ආ ගමන් මගේම ඉදිරියට ගෙන යාමේ උත්සාහයක ප්‍රතිඵලයක් කියන කාරණාව තමයි මා විශ්වාස කරන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශය මා විශ්වාස කරන අපේ රටේ දෙන පැරණිම අමාත්‍යාංශ වලින් එකක්. කරු විදේශ කටයුතු අනුමැතිතුමනි, ඔබතුමා දක්ෂ ඇමතිවරයෙක්, ඔබතුමාට අපේ ගෞරවයක් තියෙනවා, මගේ විශේෂ ගෞරවයක් ඔබතුමා ගැන තියෙනවා. ඔබතුමා මෙහෙ අමාත්‍යංශ ඒ කෙටි කාලය තුළ නිස්සරණ අධ්‍යාපනය කරපු කැපකිරීම සම්බන්ධව ගරු විදේශ කටයුතු අමාත්‍යතුමනි ලලිසබ්‍රිය අමාත්‍යතුමනි, විදේශ කටයුතු අමාත්‍යංශයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු අමාත්‍යංශයක්, ප්‍රතිසන්දානයට ලක්විය යුතු අමාත්‍යංශයක්, එහෙම නැත්නම් නැවත සංගායනාවක් කළ යුතු අමාත්‍යංශයක්. ලෝකයේ මෙතෙක් කාලයක් මෙතෙන් මේ ආකාරයෙන් ඉස්සරහට යනකොට අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශය තාම ප්‍රාන්තයක හංගඩු ගැහිම තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ ප්‍රතිසංවිධානයේ වහවහ ආරම්භ වෙන්න ඕන. තානාපති සේවය ගැන මේ දවස්වල කතා කරනවා. මේ ඕමානයේ සිද්ධිය අහම්බයක් නෙවෙයි, මේක පළවෙනි එකවත් අවසානවත් නෙවෙයි, කාලාන්තරයක් ඇච්ච සිදුවීම් වල එක ප්‍රකාශනයක් විතරයි. මෙවැනි සිදුවීම් තවත් නොවෙන්න මොනවද කළ යුත්තේ කියන කාරණාවත් තානාපති සේවය ගරු ගාම්භීර සේවයක්, එහෙම නැත්නම් සපවින්දින සේවයක්, තමන්ගේ ජීවිතේ සදා සමය සුවසේ ගත කරන සේවයක් නොවි මේ රට ගොඩනගන සේවයක් බවට පත් කරන්න මහා දවන්ද කැපකිරීම ගණනාවක් කරන්න තියෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අත්සන් කරපු වෙළඳ ගිවිසුම්, වෙනත් දීපාර්ශ්වීය ගිවිසුම්, බහුපාර්ශ්වීය ගිවිසුම් රාශියක් තියෙනවා. අවාසනාවක මහත අමාත්‍යංශ මාරු වෙනකොට, ඇමතිවරු මාරු වෙනකොට ඒවා විදේශ කටයුතු අමාත්‍යංශයේ ඒ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කොහේ හරි අස්සක මුල්ලේ ගණුගන්නලා තියෙනවා කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව. පහුගිය කාලේ අත්සන් කරලා තිබුණ චීනයත් එක්ක චීනයට කෙසෙල් අපනයනය කිරීම සම්බන්ධව වෙළඳ ගිවිසුමක් එස එක කෙසෙල් ගෙඩියක් යවලා තිබුණේ අද බිලියන 1.4ක් චීන ජනගහනය අපිට ඒ වෙළඳපොළ ආක්‍රමණය කරන තිබුණා නම් අද මේ ඩොලර් බිලියන් වලින් හිඟකට කකා යන ඩොලර් බිලියන 2.6ක් වෙන IMF ලෝන් එක මා විශ්වාස කරන්නේ මාස කීයකින් උත්පාදනය කරන ක්‍රමවේද නිර්මාණය කරන තිබුණා. ඒ වගේ වෙළඳ ගිවිසුම් ගණනාවක් අද කුණුබක් කියලා දාලා තියෙනවා. ඒ වෙළඳ ගිවිසුම් ගැන හිතන්න මගේ කතාව මම ඊට වඩා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු නියෝජ කතානායකතුමනි. අපේ රට භූගෝලීය පිහිටීම අපි ආසියාවේ වැදගත් ස්ථානයක ඉන්දියන් සාගරයේ මුතුවැටය අවාසනායක මේ මුතුවැටේ පිහිටීම නිසා වෙන එදා චෝල පාණ්ඩ කේරළ ඊළඟ ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි ඊට පස්සේ හැම බහු රටක්ම අධිරාජ්‍යවාදී රටක්ම මේ රට ගිල ගන්න මාන බැලුවා. ඒක නිසා මේ භූගෝලීය වෙනස් පිහිටීම වෙනස් කරන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි සමත් විය යුතුයි මේ භූගෝලීය පිහිටීම තුළ අපේ රට ගොඩනගන්න වාසියක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් නාවික කේන්ද්‍රස්ථානයක් විදියට, ඒ වගේම මේ සාගර කලාපයේ සාගර කේන්ද්‍රස්ථානයක් විදියට කොහොමද කරන්න කියන කාරණාව අවාසනාවට අපිට මෙතෙක් කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යතුමනි, අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරන්න තානාපති සේවයේ අනුකූල කටයුතු විතරක් නෙවෙයි මේ භූදේශපාලනය, ඒ වගේම කලාපීය දේශපාලනය ගැන ඇනලයිස් එකක් එහෙම නැත්නම් පසුබිමක් කරන තන බවටත් ලෝකයේ පෙළ ගැස්සෙන්නේ කොහොමද, ලෝකයේ රටවල් හැසිරෙන්නේ කොහොමද කියලා විමර්ශනය කරන තන බවටත් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙළ ගැහෙන්න ඕන. අපේ ලෝකය ඉස්සරහට ගමන් කරපු ආකාරය දිහා බැලුවෙන් පස්සේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ ලෝකයේ ගමන් කරපු දිශාව වෙනස් වුණා. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ ගමන් කරපු දිශා නැති වෙනස් වුණා. එදා පවුමට තිබිච්ච බලය ඩොලරයට හුරුමාරු වෙනකොට, එදා බ්‍රිතාන්‍යයට තිබිච්ච බලය ඇමරිකාවට රුසියාවට හුරුමාරු වෙනකොට, 91න් පස්සේ ඇමරිකාවට බලය හුරුමාරු වෙනකොට අද ඒ සියලු තත්ත්වයන් වෙනස් වෙලා ලෝකයේ බලකඳවුරු ගණනාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා එදා නිර්මාණය වෙච්ච සංවිධාන අද නිකන් කාඩ්බෝඩ් විතරයි, බෝඩ් ලෑල් විතරයි, දඩ්ඩත් සිංහ වගේ විතරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, IMF එක, NATO වගේ සංවිධාන අද ලෝකයේ හුදකලා වෙමින් තියෙන වෙලාවක්, අද ලෝකයේ අලුත් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ගිහිවෙමින් තියෙනවා, එදා තිබිත් තත්ත්වයන් වෙනස් වෙමින් තියෙනවා. අද ලෝකයේ බලතුලනීය නියෝජක දානායකතුමනි, මේ කතාව අවසන් කරන්න මේක වෙලාව විනාඩියක් දෙන්න. ලෝකයේ බලතුලනීය අද ආසියාව දෙකල සංදේශන සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ. අද ලෝකයේ බලය ආසියාව උසවාගෙන තියෙන්නේ. ලෝක ජනගහනයෙන් 59%ක් ආසියාවේ, ලෝකයේ මූල්‍ය බලයෙන් අතිමහත් බහුතරයක් ආසියාවේ තියෙන්නේ. ලෝකයේ බලවත්ම රටවල්, ධනය තියෙන රටවල්, මුදල් සංදිති රටවල් 10 පෙළ ගැස්සුවෙන් පස්සේ ඒ 10න් 8ක් තියෙන්නේ ආසියාවේ. ඒක නිසා අපේ ප්‍රතිපත්තිය ආසියාව දෙසට හැරෙන්නේ නැතුව මේ රට මෙතනින් එහාට ගමන් කරන්න කඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ ජාත්‍යන්තර බිඳ ප්‍රතිපත්තියත්, ආර්ථික ප්‍රතිපත්තියත්, සමාජ ප්‍රතිපත්තියත් වෙනස් කරන්න ඕන වෙලාව කියන කාරණා සිහිපත් කරමින්, ඒක නිසා පුද්ගලයන්ට ඕන විදියට මේ රට විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්න තියන්න එපා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ රටේ බිහි වෙච්ච අග්‍රගන්න නායිකාව බව නුගරු නියෝජිත නායකතුමනි ඔබත් නමත් අපිත් කවුරුත් පිළිගන්න කාරණාව. එතුමිය එදා පිළිගත්ත නොබෙදි විදේශ ප්‍රතිපත්තිය ලෝකෙම වැළඳගත්තා. හැබැයි 70 න් පස්සේ අපි නොබෙදි කැත්තකින් තියලා බැඳි විදේශ ප්‍රතිපත්තිය ගමන් කළා. මේ ඛේදවාසකයේ කොටස්කරම් බාටපත් වුණා. ඒක නිසා නොබෙදි විදේශ ප්‍රතිපත්තියකට ගමන් කිරීමට අපේ රට දැන් කාලේ නැවත වතාවක් ඇවිල්ලා. නොබෙදි ප්‍රතිපත්තිය කියන්නේ කාටවත් නැති හට නැති මෙහට නැති එකක් නෙවෙයි. ඒ වෙනස් නැවෙන මේ ලෝකයේ ඇතම් තීන්දුවලදී
ඒක
හිට ගන්න රටක් බාටපත් වෙන ගමන් මඟට යන්න ඕනේ කියන කාරණා සිහිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සාම්ප්‍රදායික කෝණයෙන් මානෙන් එහාට ගිහිල්ලා ලෝකයේ චලනයන් විචල්‍යයන් වෙනස් වීම එක්ක ලෝකයේ ගමන් කරන දිශානතියන් තීන්දුව කරලා මේ රට එතනට ගෙනියන අමාත්‍යාංශ බාටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කළමනාකරණය කරන ප්‍රධාන මරබස්ථානය විදේශ කටයුතු අමාත්‍යාංශ බාටපත් කරන්න පුළුවන් කියන කාරණා සිහිපත් කරමින් මට වෙලා ලබා දීම සම්බන්ධව ස්තුතියත් ගෞරවය ප්‍රකට කරමින් මාන්‍ය වෙන
බොහෝ ස්තුතියි ඔබතුමාට. ගරු ජේසී අලවතුල මෙතුම ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වැදගත් වෛශීෂ ගණනාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ඒ වගේම ජනමාධ්‍ය මහා මාර්ග ප්‍රවාහන මේ අමාත්‍යාංශයේ ගණනාවක වෛශීෂ්‍ය යන වෙලාවේ මම මුලින්ම විදේශ කටයුතු ඇමැතිතුමා සහ රාජ්‍ය ඇමැතිතුමා ඉන්න නිසා කැමැති විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මගේ කතාව ආරම්භ කරන්න. දැන් ඇත්තටම අපි අද අපේ රට අපි ඉන්න තැන බැලුවාම ගරු ඇමැතිතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශාල වගකීමක් අපි මෙතනින් ගොඩ ගන්න ඔබතුමාට පැවරලා තියෙනවා. මම විශ්වාස කරනවා විදේශ කටයුතු ඇමැතිවරයා හැටියට ඔබතුමා මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න, එහෙම නැත්නම් මෙතනින් අපි ඉහළට ගන්න යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ඇමැතිවරයෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද ඔබතුමා හිටපු අමාත්‍යාංශ ගණනාවක වැඩ කටයුතු ඒ රජයේ අවශ්‍යතාවය අනුව කඩිනමින් ඉෂ්ට කරා. ඒකෙදි මම පිළිගන්නේ නැහැ ඔබ අධිකරණ ඇමතිවරයා හැටියට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවු එක සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. මොකද ආපහු 22ට ඔබතුමාට ඡන්ද දෙන්න සිද්ධ වුණා. ඒ කොහොම වුණත් මම විශ්වාස කරනවා අවංකව ඔබතුමාට උමනාවක් තියෙනවා මේ අමාත්‍යාංශය හරහා අද අපේ රට වැටලා තියෙන තැනින් ගොඩ ගන්න යම් දායකත්වයක් දිය හැකි ඇමතිවරයෙක් කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔබතුමල්ලා මේ අද අපිට තියෙන ඩොලර් හිගය තුල අපි විදේශ අමාත්‍යාංශය හරහා මම හිතන්නේ තානාපති කාර්යාල 50කට විතර අපිට ඩොලර් අපි දන්නවා අපිට ඩොලර් වෙන මාර්ග මොනවද කියලා. විශේෂයෙන්ම විදේශ රැකියාවලින් අපේ අහිංසක අම්මලා තාත්තලා අක්කලා වැඩ කරලා එවන සල්ලි ඒවයින් තමයි ප්‍රධානම ආදායම අපිට එන්නේ. අනිකුත් කාරණා මේ වෙනකොට සමහර ඒවා පහළට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි ලොකු වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් අපිට ෆීල් ඒ දරන වියදමෙන් අපිට ඒ හා සමානව ප්‍රතිඵල එනවාද කියන ගැටලුවක් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපි අමාත්‍යාංශයේ නිලධාරීන්ටම මේ චෝදනාව කරන්නේ නැහැ රටේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේවට බලපානවා. දැන් අපි දැක්කා එක්සත් ජාතිගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වන සැසිවාරය. දැන් මේකෙදි මොකද්ද උනේ? දැන් මේකේ රටවල් 47ක් තියෙනවා. දැන් මේ රටවල් 47න් 20ක් අපිට විරුද්ධයි. 20ක් අපිට ඡන්දයෙන් වැළකීලා හිටියා. අපිට 7ක් ඡන්දෙ දුන්නා. එතකොට කරු ඇමතිතුමනි, දැන් බලන්න මේ தત્ත්වය අලුත් தત્ත්වයක් ඇති වෙලා දිනනවා. දැන් මේ මානව හිමිකම් කොමිෂමේ අද මොකද්ද කියන්නේ කාරණා කීපයක් කියනවා. එතකොට අපි බලන්න ඕනේ මේ අපිට ඡන්දෙ විරුද්ධව දීපු 20 දෙනා දීර්ඝ කාලයක් මෙතන වැඩි කොටසක් අපේ මිත්‍රයෝ. එහෙමනම් කොහොමද මේ මිතුරන් අපේ හතුරන් උනේ? එහෙම නැත්නම් අපිට විරුද්ධව ඡන්දෙ දුන්නේ ඇයි? මොන කාරණා නිසාද? ආ රජය ගත්ත වැරදි ක්‍රියාමාර්ග මොනවද? ඒක තමයි මම අධිකරණ අමාත්‍යාංශය තුල ඔබතුමා කටයුතු කරන කාලේ ගත්ත ක්‍රියාමාර්ගත් මේ මානව හිමිකම් කොමිෂමේ මේ දාලා තියෙන යෝජනා අතර තියෙනවා. අනේකයි මම කිව්වේ අපි අන්න ඒකයි විශේෂයෙන්ම අපි වැඩ කටයුතු කිරීමේදී අපි ඉස්සරහට දාන්න ඕනේ රටද? එහෙම නැත්නම් ඒ රාජ්‍ය පාලකයන්ගේ අදහස්ද අපි ඉස්සරහට ගන්න ඕනේ කියලා අපි දෙපාරක් හිතන්න ඕන අවස්ථාවක් වෙලා තියෙනවා. අද මේ ඇතිලා තියෙන තත්ත්වයට රට බලපාන්නේ ඒ කාරණා. අපි කවුද හරි නෙමෙයි මොකක්ද හරි කියලා ලලිත් ඇතුළත් මුල්ලි මැතිතුමා ඒ කියපු කාරණේ අපි ඉස්සරහට ගන්න ඕන. අපි එතන ඉඳලා වැඩ කරන්න ඕන. මම විශ්වාස කරන ඔබතුමා දැන් මේ අමාත්‍යාංශයේ ඒ විදිහට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනි දැන් ඔබතුමා එක ක්‍රියාමාර්ගයක් ගත්තා අපි අනවශ්‍යයි කියලා හිතන තානාපති කාර්යාලය වහනවා කියලා. ඔබතුමා එන්න කලින් වෙන්න පුළුවන්. එතකොට මම අහනවා දැන් මේ ශීෂෙල්ස් වල තියෙන කාර්යාලය වැහුවේ ඒක අනවශ්‍යද? මොකද නෑ ශීෂෙල්ස් වල කාර්යාලයක් තියෙනවා. ඒක වහලා නෑ. නමුත් ඔබතුමාලා වැහුවා තව කාර්යාලයක් සයිප්‍රස් වල කාර්යාලය වැහුවා. සයිප්‍රස් වල කාර්යාලය වැහුවා. එතන මෙතන ඉන්නවා විදේශ රැකියා මාරව ඉන්න ඇමතිවරයා. එතකොට සයිප්‍රස් වල අපේ ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් රැකියා කරනවා. එතන යාළගේ පහසුකම් ටික කොහොමද ගන්නෙ? කොයි රටෙන්ද? ඒ නිසා මෙන්න මේවා ගැන කල්පනා කරන්න ඕන. නමුත් සීෂස් වල කාර්යාලයක් දාලා තියෙනවා. තානාපති කාර්යාලය. 80,000 ඉන්නේ ජනතාව. දැන් ඇත්තටම මේ සයිප්‍රස් සීෂස් වල කාර්යාලේ මම විශ්වාස කරනවා අපිට හොනරි කොන්සල් කෙනෙක් ළඟින් බාලනය කරන්න පුළුවන්. ඕන තරම් ඉන්නේ හේ අපේ රටේ ඉන්න මිනිස්සු. ඔව් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මෙන්න මේ වගේ මුදල් අඩු කරන්න කියලා ගන්න මේ වගේ තීන්දුව තුළ අපේ රටේ රටවැසියා අපිට ඩොලර් හොයලා දෙන රටවැසියා අද අමාරු වෙట్లా තියෙනවා. අපි ඒක බලන්න ඕනේ. ඇමතිතුමා කිව්වා කරන සේවාව ගැන අගෙීමක් නැහැ කියලා. නමුත් අපි මේ වැඩ අපේ ජනතාවට අවහිරතා සම්බන්ධයෙන් අපි ඉස්මතු කර යුතුයි. දැන් ඕමාන් වල සිද්ධිය අපි එක පොඩි සිද්ධියක් හිතලා සලකන්නේ නරකයි. ඒ සිද්ධිය නිසා වෙලා තියෙන හානිය මොකද්ද? අද විදේශගත වෙන කාන්තාවන් විශාල අපහාසයක් ඇති වෙලා තියෙන එක පැත්තකින් අනිත් එක විදේශගත වෙන ප්‍රමාණය අද ආපස්සට ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නේ සාමාන්‍ය එකක් නෙමෙයි. ඒ තානාපති නිලධාරියා සම්බන්ධයෙන් මීට කලින් ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. කෝපා කමිටුවේදී අපිට ඒක හෙළි වුණා. වසරක් විතර ඉඳලා ප්‍රශ්න තිබිලා තියෙනවා. එහෙමනම් මේක වළක්වා ගත යුතුව තිබුණු කාරණාවක්. ඒ නිසා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිෂම් ඔබතුමාට මම පැහැදිලිවම කියන්න ඕනි දැන් අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා මේ ලයිස්තුවට. ඒ මොකද්ද? ඒ අලුත් දෙය තමයි මේ රටේ 7 ඡේදයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ 122,000 ජීවත් වෙන ජනතාවට විශේෂයෙන් මානහිමිකම් කොමිෂම අවධාරණය ලක් කළ තියෙනවා. ආර්ථික අපරාධයක් සිදු වූ බවට චෝදනා එල්ල කරන නිලධාරීන් සහ පාලකීන් දැන් බලන්න කබ්‍රාල් මෙතන රාජ්‍ය අමතිවරයා හැටියට කටයුතු කරා. අපි දැක්කා උත්තර දුන්නේ කොහොමද කියලා. මේ අපරාධයේ නැත්නම් මේ ආර්ථික මේ අහේනි අතිකරන් හිටු මුදල් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මේ අය මේ 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 අද ඇති වෙලා තියෙන තත්ත්වෙ අහම්බෙන් ඇති වෙන තත්ත්වයක් නෙමෙයි. ඔබ විදේශ අමතිවරයා හැටියට මේවට විදේශ රටවල් වලින් චෝදනාවලට ඔබතුමා උත්තර දෙන්න වෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි පැහැදිලිවම කියනවා අපි දැක්ක බොහොරොල්ට ගත්ත තීන්දුව කොහොමද? බදු කප්පාදු කරනකොට මිලියන ගණන් අපේ රට බිලියන 600ක් වසරකට අහිමි කරන්න ඒ ගත්ත තීන්දුව තුළ තමයි මේ தත්ත්වය මේ කඩිනමින් අපි වෙත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි දැන් පැහැදිලිවම කියන්න ඕනි දැන් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවීමකම් කොමිෂම කියනවනම් මේ වෙලාවේ මේ தත්ත්වය තුළ අපිට මේ ආර්ථික ඝාතකයන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඒකද කරන්නේ. දැන් මන්ට මන් දැක්ක ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු සහ මන්ත්‍රීතුමාලා ගණනාවක් මේ කුමත්‍රේ නැද්ද දන්නේ? දැන් කතා කරනවා වර්තමානයේ ඉන්න මහවැන්දි අධිපතිරයා සම්බන්ධයෙන්. දැන් එතුමා අපි දන්නවා සාධනීය වැඩ කටයුතු ගණනාවක් කරපු නිසා මේ තත්ත්වය සමනය කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. උද්දමනේ ආපු වේගෙන් දැන් යම් ප්‍රමාණයකට සමනය වෙලා තියෙනවා. එහෙමනම් මොකද්ද මේ කරන්නේ? මේ රටේ ආර්ථික தත්ත්වය පහට දාන්න විනාශ කරපු මේක ඝාතනය කරපු කණ්ඩායමට නීතිය ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනකොට මේ සඳහා සහය වුණු නිලධාරීන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාට අද කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවපැත්තේ යම් යම් මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා අද නොයෙකුත් චෝදනා කරමින් අපිට හිතනවා මේ කුමන්ත්‍රණයක් කියලා. ඒ නිසා අද පැහැදිලිවම කියන්න ඕනි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔබතුමාලා මේ කරන ක්‍රියාවලිය තුළ අපි පැහැදිලිවම කියනවා විශාල සේවාවක් එක පැත්තකින් වෙනා වගේම ඒක තව මේ තියෙන අපහසුකම් මැත්තේ මේ වියදම් කරන ප්‍රමාණය දැන් මට තියෙනවා දැනගන්න ලැබිලා මේ වෙනකොට නිවාස ගණනාවක් ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ තියෙන අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයට සතුව ඕස්ට්‍රේලියාව අපේ ගෙවල් දෙකක් තියෙනවා. දැන් මේ දෙක අතහැරලා දාලා තියෙනවා. මං හිතන්නේ පරණ වෙලා වෙන්නේ නැති. නමුත් දැන් කාර්යාලයේ වැඩ කරන අනිකුත් නිලධාරීන්ට අපි කුලියට ගෙවල් අරන් තියෙනවා. එතකොට ඒවා මේ නිවාස සකස් කරලා ඒ නිලධාරීන්ට අපිට මේ වගේ වෙලාවක අපි එහෙම අවස්ථාව ලබා දෙන්න ඕනේ. අපිට වියදම් අඩු කරගන්න නම්. ඒ වගේම තමයි ඇමරිකා ඔය හිටපු සාලිය කියන තානාපතිවරයා තවත් කාර්යාලයක් ගත්ත. එතන පරණ කාර්යාලය වහලා තියෙනවා. ඉතින් මෙන්න මේවා අපි මේ වෙලාවට
හැටියට අපිට
ඩොලර් නෑ විශාල ප්‍රමාණයක් වියදම් කරන්න. ඒ නිසා මේවා ඔබතුමා හොයලා බලලා තවත් මේ වගේ ස්ථානවල ඇති හොයලා බලලා අපි ඉතාමත් රටේ ජනතාවට සාධාරණයක් වෙන ආකාරයෙන් මේවා පරිමහල ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම තව පොඩි වෙලාවක් දෙන්න මට ගමනාගමන ශාස්ත්‍රය සම්බන්ධයෙන් පොඩි කාරණා කීපයක් කියන්න
දෙනවා.
විශේෂයෙන්ම විනාඩියක් දෙන්න, විශේෂයෙන්ම පාසල් දරුවන් ගමනාගමන කරන සීසන් ටිකට් පත නිකුත් කරලා තියෙනවා. මට සභාපතිතුමා හම්බුණාද පාර්ලිමේන්තුවේ එතුමත් කිව්වා විශාල ප්‍රමාණයක් දැන් සීසන් ටිකට් පත් ගන්නවා කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ අද වෑන් වල ගියායට වෙනත් වාහන වල ගියායට අද යන්න බැරි නිසා බස් රථයේ සීසන් එක ගන්නවා. නමුත් සීසන් එකේ යන දරුවන්ට බස් රථේ නවත්තන්නේ නැහැ. එහෙම නැත්නම් අපි දැක්කා මාධ්‍ය තුල කොටුවේ ප්‍රධාන බස් නැවතුම් පොලේදී අනිකුත් අය නගිනකම් ඉන්න කියන පාසල් දරුවන්. මේක ලොකු අසාධාරණයක්. දරු නියෝජ්‍ය කතානායක දුමලි මේ තත්ත්වය තුල අමාරුවෙන් හරි අපි දරුවා පාසල් අරන් යන්න ඒ අවස්ථාව සලසා දෙන්න ඕනේ. ඒ නිසා ගමනාගමන මණ්ඩලයට අපි කියනවා මේ විදිහට කරන්නේ නැතුව දරුවන්ට ප්‍රමුඛතාවයක් ලබා දීලා සීසන් එක ලබා දුන්නා නම් ඒක ඒ බස් එකේ යන්න අවස්ථාවේ දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම සිසු සැරිය බස් රථ වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න. මොකද පොදු ප්‍රවාහන සේවය අද විශාල වශයෙන් පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් දුම්රිය සේවයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දුම්රිය අද විශාල වශයෙන් ප්‍රමාද ඇති වෙනවා. ඒකට හේතුව තමයි දුම්රිය රියදුරන් යම් විදියකට ඇක්සිඩන්ට්යක් ඇති වුණාම ඒක ගෙවීම කරන්න සිද්ධ වෙලා තියෙනවා දුම්රිය රියදුරන්. මොකද මාර්ග අද හරි තත්වයට සකස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න මොකද පොදු ප්‍රවාහනය අද පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද අද ඇති වෙලා තියෙන ආර්ථික අපහසුතාව නිසා මේ පොදු ප්‍රවාහනයේ ජනතාව පුරුදු වෙලා තියෙනවා. ඒකේ පහසුකම ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳ කතානායක නියෝජ්‍ය කතානායකතුමා මගේ ස්තුතිය පුද කරමින් මා වෙත සල්ප අවසන් කරනවා.
බෞද්ධ සිතිකරු මන්ත්‍රීතුමනි